ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sps.com.au/sinhalese.
මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ උණුසුම් දේශපාලනික තත්ත්වෙත් පිළිබඳව කතාබහ කරන සඳුදා දවසේ අපේ සුපුරුදු විශේෂාංගයේ සතියේ දේශපාලනික පුවත් විග්‍රහය එහෙමනම් අද ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරු අපි ආරම්භ කරන්න සූදානම් සුපුරුදු පරිදි. ශ්‍රී ලංකාවේ ගෙවිලගේ සතියේදීත් අපි දැක්කා ප්‍රමුඛයෙන්ම හිටපු අමාත්‍ය, ඒ වගේම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ හඬපට සිද්ධිය සම්බන්ධව විශාල වශයෙන් කරුණු හුවමාර වෙමින් පවතිනවා. තාමත් ඉඳහිට හෝ හඬපටයක් අහන්නට ලැබෙනවා අපේ ජනතාවට. මේ තුළින් විවිධ කරුණු හෙළිදරව්වෙමින් පවතින කාලවකවානුවක රංජන් රාමනායක මහතා සම්බන්ධයෙන් ගන්නා වූ ක්‍රියාමාර්ග පිළිබඳවත් අපි අවධානය යොමු කරමින් අද සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම්. මොකද මේක තාමත්ම ශ්‍රී ලංකාවේ උණුසුම් කාරණාව බවට පත් වෙලා තියෙන නිසා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පසුගිය සතියේදී අත්අඩංගුවට ගන්න ලැබුවා. ඒ පිළිබඳව තොරතුරු ඔබ අන්තර්ජාල මාධ්‍ය හරහා, විවිධ ප්‍රවෘත්ති සපයන මාධ්‍ය හරහා දකින්නට ඇති. ඉන් අනතුරුව මේ වෙනකොට සිදුවෙමින් පවතින ක්‍රියාදාමය පිළිබඳව අපි මුලින්ම අවධානය යොමු කරමු. සුපුරුදු පරිදි මේ කාරණාව ඇතුළු අනිකුත් ශ්‍රී ලංකාවේ පවතින උණුසුම් දේශපාලනික තත්ත්වය පිළිබඳව කරුණු විග්‍රහයට සූදානමින් සිටිනවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් චුරතියාවල. ආයුබෝවන් මනෝජ්. දැන් පසුගිය 14 වෙනිදා රංජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්න ලැබුවා. ඊට පස්සේ එදා සිට මේ වෙනකන් සිදුවන ක්‍රියාදාමයේ කුමක්ද ඔහු බන්ධනාගාරයේ සිටින කාල සීමාව අතරතුරදී?
ඔව්, පසුගිය 14 වෙනිදා අත්අඩංගුවට ගත්තු රංජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලබන 29 වෙනිදා වෙනකන් රක්ෂිත බන්ධනාගාරගත කළා. ඒ නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිකුත් කරපු නියෝගයකට අනුව අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ රාජකාරිය වලට බලපෑම් කිරීමේ චෝදනාව යටතේ තමයි ඔහු අත්අඩංගුවට ගැනුනේ. ඒ අනුව ඒ මාස පදනම තමයි කොළඹ අපරාධ කොට්ටාසයේ නිලධාරීන් මීට මැදිහත් වෙලා නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරේ. ඉතින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණ ඉදිරිපත් කරපු අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ටාසයේ වෙනුවෙන් පෙනී සිටපු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කිව්වේ අත්අඩංගුවට ගැනීමට යාමේදී මන්ත්‍රීවරයා හැසිරුණු ආකාරයක් අධිකරණ ක්‍රියාවලියට බාධාවක්, ඒක හැල්ලුවට ලක්කිරීමක් සහ අපහාසයට ලක්කිරීමක්, අධිකරණය නිකුත් කරපු වරෙන්තුවක් මත මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්න පොලිසිය ඔහුගේ නිවසට ගියත් එහිදී ඔහු මාධ්‍යයේ මංගල උත්සවයකට සහභාගී වෙන විදිහට විවිධාකාරයේ හැසිරීම් ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒ පිළිබඳවත් අවධානය යොමු කළා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා. කොමුණත් ඔහු දැන් ලබන 29 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. ඒ අතරින් දැන් ගිය සතියේ තමයි වැඩසටහනදී සාකච්ඡා කළේ ඔහු පිළිබඳව තොරතුරු නිකුත් වෙලා තියෙද්දී ඔහුගේ හඬපට කියලා ඇතැම් හඬපට තහවුරු වෙමින් තියෙද්දී ඔහු සම්බන්ධයෙන් මොනවද ක්‍රියා කරන්න කියන කාරණය දැන් එක්සත් ජාතික පක්ෂයත් පසුගිය සතියේදී තාවකාලිකව රංජන රාමනායක මන්ත්‍රීවරයාගේ පක්ෂ සමාජිකත්වය අත්හිටෙව්වා. පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාර්යවසම් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පහුගිය 14 වෙනිදා අත්අඩංගුවට ගත්ත දවසේ දහවල් තියපු මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව මාධ්‍යට කරුණු කිව්වා. දැන් අද දිනේ වන විට වාර්තා වෙනවා රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ දැන් අපි දන්න විදියට හඳපට 120,000කට අධික ප්‍රමාණයක් තිබෙනවා. මේවා පිටපත් කරලා තබා ගන්න තරම් ප්‍රමාණවත් ධාරිතාවක් නොමැති නිසා අධිධාරිතාවක් සහිත උපකරණ සිංගප්පූරුවෙන් ගෙන එන්නත් තීරණය කරලා තියෙනවා. ඒ අනුව ඒවා එතරම් ප්‍රමාණයක් එතකොට කොපි කරලා තියාගන්න පුළුවන් තත්ත්වයේ ධාරිතාවක් අධිකරණය සතුව තියෙනවා. එතකොට ඒත් එක්කම දැන් මේ ක්‍රියාවලියත් එක්ක බොහෝ දෙනෙකුගේ නම් කියවුණා අධිකරණ ක්ෂේත්‍රයට, නීති ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිසකගේ නම් කියවුණා. ඔවුන් සම්බන්ධයෙනුත් ක්‍රියාත්මක වෙලා තියෙනවා. අපි දැක්කා බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ වැඩ තහනම් කරලා තියෙනවා. මේට පදනම් වෙලා තියෙන හේතුව වෙලා තියෙන රංජන් රාමනායක මන්ත්‍රීවරයාත් එක්ක පැවැත්වූ ආන්දෝලනාත්මක සංවාදය. ඒත් එක්කම මේ චෝදනා යටතේම ඇඹිලි පිටියේ මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට අධිකරණ සේවා කොමිෂන් සභාව නිර්දේශය ඇතුළත් වාර්තාවක් යොමු කරලා තියෙනවා. ඒ බව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ප්‍රකාශකවරයෙක්ම අපිත් එක්ක සඳහන් කළා. දැන් අලුතෙන්ම වාර්තා වන කාරණය තමයි ඊයේ දිනේදී ඇබිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහන් පිළපිටියකින් කොළඹ අපරාධ කොට්ටාසේ පැය තුනක ප්‍රකාශය සටහන් කරගෙන තිබෙනවා. නීතිපතිවරයා නියෝග කරලා තියෙනවා මීට සම්බන්ධ අයගෙන් අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ අයගෙන් කරුණු විමසන්න. ඒ අනුව ඊයේ දිනේ පැය තුනක පමණ කාලයක් කොළඹ අපරාධ කොට්ටාසය ඇබිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහන් පිළපිටියකින් කරුණු විමසලා තියෙනවා, සාක්ෂි විමසලා තියෙනවා. තව අපි දැක්කා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ තෝල්ක මුදලිවරයෙක් වන ලලිත් කියන පුද්ගලයා ඔහුත් එක්ක තිබුණු දුරකථන සංවාදයේ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව ඔහුගෙන් නිදහසට කරුණු විමසලා තියෙනවා. ඒ අනුව ඒ සිදුවීම සම්බන්ධයෙන් දින 3ක් ඇතුළත කරුණු දක්වන්න කියලා තමයි ඔහුට සඳහන් කරලා තිබුණේ, නියෝග කරලා තිබුණේ. ඉතින් මේ සියල්ල අතරේ පෞද්ගලික සතියේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසන්න බන්දනාගාරයට ගිහිල්ලා තියෙනවා. රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසලා එන අවස්ථාවේදී මාධ්‍යයට සඳහන් කළේ මේ හඳපට සෙල්ලම නැවැත්තුවේ නැත්නම් ඇතැම් වෙලාවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අවාසි සහගත හඳපට රංජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් මාධ්‍යයට නිකුත් කිරීමේ ඉඩක් තියෙනවා. මොකද ඒ ඔක්කොම ඔහු සතුවක් තිබෙනවානේ. ඉතින් ඒ තොරතුරු සමහර වෙලාවට නිකුත් කරන්න ඉඩ තියෙනට මේ සෙල්ලම නවත්වන්න කියන කාරණය ඔහුගේ සෙසු මන්ත්‍රීවරුන් අතේ කියලා එවුවා වගේ හැඩක් තියෙන්නේ. ඔවුන් ඒ මොහොතේම මාධ්‍ය හමුවේ සඳහන් කළා. දැන් අධිකරණය තුලදී ඔහුට නිදියන් අපහසු නිසා මෙට්ටයක් ඉල්ලලා තියෙනවා. ඒක අධිකරණයේ මාර්ගයෙන් ලබා දෙන්න බෑ කියලා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඉතින් ඒ අනුව සාමාන්‍ය ආකාරයටම ඔහු මේ මැගසින් බන්ධනාගාරයේ පී වාට්ටුවේ රඳවලා තියෙනවා කියලා තමයි අපිට මේ වන විට තොරතුරු වාර්තා වෙන්නේ. අර ඔබ කිව්වා වගේ දිනෙන් දින හඩපර නිකුත් වෙමින් තියෙනවා. 1,20,000කට අධික ප්‍රමාණයක් තියෙනවා. දැන් අද පොලිසියට බහර දීපුව නෙමෙයි මේ නිකුත් වෙන්නේ. යම් ප්‍රයෝජන රටරිය දුරෙකු පොලිසියට බහර දීපු හඩපට කියලා කියන්නේ. ඉතින් මේ වයනොත් එකින් එක නිකුත් වෙනවා. ඊයේ පෙරේදා දවස්වලත් යම් යම් හඩපර නිකුත් වුණා. හැබැයි වෙනදා තරම් ඉක්මනට ඒව නිකුත් වෙන හැඩක් පේන්නේ නැහැ. හැබැයි ඒත් විටින් විට එකක් වෙනස් එළියට එනවා විලුක්ෂි.
ඔව් හොඳයි. දැන් මේ සම්බන්ධව විවිධ අදහස් පළ වෙනවා. ඒ සියලු අදහස් නම් කැටි කරගන්නට අපිට වෙලාවක් නැහැ. නමුත් එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පිළිගත්ත මේ රංජන් රාමනායක මන්ත්‍රීවරයා කළේ වැරැද්දක් කියලා. හැබැයි මේ තුලින් හෙළිදරව්වන යම් කාරණා සම්බන්ධවත් පුද්ගලයන් පිළිබඳවත් පරීක්ෂණ පැවැත්විය යුතුයි කියලා තමයි ඔහු සඳහන් කළේ.
රංජන් රාමනායක මහත්මයා අධිකරණයේ විනිශ්චයකාරුලුත් එක්ක කතා බහ කරපු එක වැරදි. රංජන් රාමනායක මහත්මයා එක්ක විනිශ්චයකාරුලු කතා කරපු එකත් වැරදි. එතුමා ඒ කරපු ක්‍රියාව නිසා අපරාධකරුවෝ හිරදරව වෙනවා නම්, වැරදි හිරදරව වෙනවා නම් ඒ වරදකරුවන්ට දඬුවම් කිරීම සිදු විය යුතුයි.
ඔව් හොඳයි. ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විශේෂිත කාරණාවක් කෙරෙහි අවධානය යොමු කරමින් අදහස් පළ කරලා තිබුණා. දැන් අර ජාත්‍යන්තරයෙන් චෝදනාවක් තියෙනවා ලංකාවේ අධිකරණ පද්ධතිය ස්වාධීන නැහැ කියලා, සැමට නීතිය සාධාරණව ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන කාරණේ මූලික කරගෙන තමයි ශ්‍රී ලංකාව වෙනුවෙන් එල්ල වුණු මානව හිමිකම් චෝදනා යටතේ විදේශීය විනිසුරුවරුන්ගේ සහභාගීත්වය ලබා දෙන්නට ජාත්‍යන්තරය උත්සුක වුණේ. දැන් මේ කාරණා තුළින් හෙළිවන්නේ ශ්‍රී ලංකාවේ අධිකරණීය පාක්ෂිකව ක්‍රියා කරලා තියෙන ආකාරය මේක අනාගතයට හොඳ නැහැ කියලා තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස හෙළිදරව් කරමින් කියා සිටි.
රංජන් රාමනායක විසින් සිදු කරන ලද දේවල් තාම ඔලමොට්ටල මෝඩ ක්‍රියාවන් බව රටේ ඕනෑම පොඩි දරුවෙකුටත් තේරෙනවා. හැබැයි මේකේ පිටිපස්සේ තිබෙන බරපතල අනතුරක් තිබෙනවා. ස්විට්සර්ලන්තයේ ප්‍රමුඛ යුරෝපා සංගමයේ අපේ රටේ අධිකරණ පද්ධතිය පිළිබඳව සැකයක් අවිශ්වාසයක් ජනිත කිරීම සඳහා ප්‍රකාශ කරලා තිබියදී මේ සිදුවන දේවල් ඒකට සාක්ෂි ලබා දෙනවා. ඒකෙන් ලෝකෙ ඉස්සරහා හැල් වෙන අපේ රට.
දැන් ඔය රංජන්ගේ හඬපට සිද්ධියට පස්සේ කතා බහ කරන්න පුළුවන් මීළඟ ප්‍රමුඛතම කාරණාව බවට පත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ පිළිබඳව වන ගැටලුව. පසුගිය ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනිකුත් පක්ෂ නියෝජනය කිරීමෙන් ඉදිරිපත් වුණු සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත් වුණාට පස්සේ එතෙන් සිට තවමත් මේ කතාව අපිට කෙලවරක් දකින පාටක් පේන්නේ නැහැ. විවිධ ස්වරූපෙන් විවිධ සතිවලදී එළියට එනවා මේ පක්ෂ නායකත්වය හා සම්බන්ධ වන ගැටලුව. ඒ අතරතුරේදී එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් පක්ෂයෙන් එළියට ගිහිල්ලා වෙනත් පක්ෂයක් පිහිටුවා ගනීද කියන සැකයකුත් මේ වෙනකොට ඇති වෙලා තියෙනවා. එකී මෙකී නොකී කාරණා අතරතුරේදී මේ සතිය වෙනකොට මෙකී කාරණාව සම්බන්ධයෙන් වන තොරතුරු විමසා බලන්නටයි අපි මීළඟට සූදානම් වන්නේ. මොනවද අපිට වාර්තා වෙන්නේ මනෝජ්?
දැන් අපි ගිය සතියේ මේ වැඩසටහනේදී කිව්වා දිලුක්ෂී මේ ගිය බ්‍රහස්පතින්දා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ලැබෙයි කියලා. හැබැයි ඒ සාකච්ඡාවෙන් පස්සේ පක්ෂේ මාලිකම් අකිල විරාජකාරීව සම් මන්ත්‍රීවරයා මාධ්‍යට කියපු කාරණයක් එක්ක එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන සිකුරාදා දිනේ ලබා දෙනවා කියලා තමයි ඔහු සඳහන් කළේ. මේ සිරිගොඩ පක්ෂ මූලස්ථානයේ පහුගිය බ්‍රහස්පතින්දා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වුණා. ඉන්න අනතුරුව මාධ්‍යට අදහසක් කළ තමයි මේ කාරණය ඔහු කිව්වේ. කොමුණත් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් පුල් සංධානයක් පිහිටුවලා එළඹෙන මහමැතිවරණ සරගවදිනව කියලා රජිත් මද්දුම් බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත් දිගින් දිගටම සඳහන් කරලා තිබුණා. කොමුණත් මේ කණ්ඩායම රැස්වීමේ විශේෂත්වය තමයි එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු කණ්ඩායමත් එක්ක රැස් වෙලා වාද විවාද කරලා එක මොහොතක රනිල් වික්‍රමසිංහ මහත්මයා පක්ෂ මූලස්ථානයේ ඔහුගේ කාමරයෙන් ඉවත්ව යනවා. ඒ වෙලාවේ ඒ කියන්නේ මේ කණ්ඩායම රැස්වුණු ස්ථානයෙන් ඉවත් වෙලා යනවා. ඒ වෙලාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් එකතු වෙලා මේ රැස්වීමට සහභාගී වෙච්චි මන්ත්‍රීවරුන්ගේ පැන්ඩ විමසීමක් කියලා තියෙනවා. මෙතන මන්ත්‍රීවරු 65 දෙනෙක් ඉඳලා තියෙනවා. ඒකෙන් 52ක්ම සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක ඉදිරි මැතිවරණයේදී සංධානයක් විදිහට ඉදිරිපත් වෙන්න කැමති කියලා අත උස්සලා තියෙනවා. ඉතින් ප්‍රතිශතයක් විදිහට බලනකොට පස්සේ ඔබට පේනවා 65න් 52ක් සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක ඉදිරි ගමනකට සූදානම් කියලා සඳහන් කරලා තියෙනවා. කොමුණත් දැන් මේ සිරිකොතේ පෞගේ රාෂ්ට්‍රදින්දා තිබුණු රැස්වීමේදී වර්තමාන නායක රනිල් වික්‍රමසිංහතුමා කියලා තියෙනවා එක්සත් ජාතික පක්ෂය විදිහට පක්ෂ නායකත්වය පිළිබඳ බෙදීමක් නැතුව ඉදිරි මහමැතිවරණයට මුහුණ දෙන්න ඕන, ඒ සඳහා කටයුතු කරන්න ඕන කියලා. කොමුණත් රංජිත් මද්දුම් බණ්ඩාර, අජිත් පීතරේරා, සුජීව සේනසිංහ කියන මන්ත්‍රීවරු මේකට එකතු වෙලා නැහැ. විශේෂයෙන්ම ඔබතුමා එක ගිහිල්ලා අපිට ඉදිරි ඡන්ද දිනන්න බෑ. ඒ ඔබතුමා අයින් වෙලා යන්න සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාට මේ පුටුව දෙන්න එක්කෝ එකට ඡන්දයක් තියන්න කියලා මන්ත්‍රීවරු කීප දෙනෙක් කිරිවල තියෙනවා. ඉතින් එතකොට ඒකට උත්තරයක් විදිහට පක්ෂ නායකවරයා රංජිත් මද්දුම් කරලා තියෙන්නේ බොහෝ දෙනෙක් මාත් එක්ක ඇවිල්ලා කතා කරා, ඒ අය කිව්ව ඡන්දයක් ඕනේ නැහැ කියලා ගොඩක් මන්ත්‍රීවරු එහෙම අදහසක් ප්‍රකාශ කරනවා කියලා. ඉතින් හර්ෂණ රාජකරණ මන්ත්‍රීවරයා වෙලාවේ කියලා තියෙනවා ඡන්දයක් ඕනේ නැහැ කියලා තීන්දු කරන්න ඒකටත් ඡන්දයක් තියන්න කියලා. ඉතින් කොහොම වුණත් මේ සජිත්‍යවාදී මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමක් එක්ක මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් පක්ෂ නායකත්වය පිළිබඳව තීන්දුවක් ගන්න අවශ්‍යයි කියලා, ඒකට ඡන්දයක් අවශ්‍යයි කියලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ කෙනෙක් කරු ජයසූරිය මන්ත්‍රීවරයාගේ නමක් කියලා තියෙනවා. රංජිත් මද්දුම් බණ්ඩාර මන්ත්‍රීවරයා වෙලාවේ කියලා තියෙනවා මේ වෙලාවේ කරු ජයසූරිය මන්ත්‍රීවරයාගේ නම කවුරු ඉදිරිපත් කරනවා මේ ප්‍රශ්නේ වෙනත් පැත්තකට යොමු කරන්න හදන්නේ. ඒ හින්දා මේ අතරතුර ඉවෙන්ට් ක්‍රියා කරන්න එපා කියලා මන්ත්‍රීවරු කෑ ගහලා ഘോഷා කරන්න පටන් ගන්න තියෙනවා. ඒ වෙලාවේ තමයි එක්සත් ජාතික පක්ෂ නායකයා රනිල් වික්‍රමසිංහතුමා ඒ රැස්වීම තිබුණු ස්ථානයෙන් නැගිටලා සිරිකොතේ තමන්ගේ කාමරයට ගිහිල්ලා තියෙන්නේ. ඒ වෙලාවේ තමයි ඔහු කියලා තියෙන්නේ ලබන සතියේ මේ ගැන තීන්දු කරන්න යලිත් සාකච්ඡාවක් ලබා දෙනවා කියලා. ඒ වෙලාවේ තමයි අර ඡන්ද විමසීම තියලා තියෙන්නේ 65න් 52ක් සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක එක්කෝ ඉදිරියේ සම්මන්ත්‍රණගත වෙන ඡන්දයකට යන්න කැමති කියලා කියලා තියෙනවා. දැන් අපි දකිනවා මේ වෙලාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කීප දෙනෙක් දේශපාලනයෙන් සමුගන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් ඉදිරි මහමැතිවරණයට යන්න අකමැතියි කියලා සඳහන් කරලා තියෙනවා. ඔබට මතකයි හරින් ක්‍රාද මහත්මයා ප්‍රසිද්ධියේ මේ කාරණය සඳහන් කළා. ඒත් එක්කම බන්දුලාල් බණ්ඩාරිකොට මන්ත්‍රීවරයා, අශෝක අබේසිංහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙවැනි කීප දෙනෙක් මේ අදහසේ ඉන්නවා. පක්ෂ නායකත්වය වෙනස් වෙන්න ඕනේ, මේ නායකත්වයත් එක්ක තමන් ඉදිරියේ සම්බන්ධකට යන්න කැමති නෑ, එහෙම සූදානම් නෑ කියලා.
ඒ අතරතුරේදී වාර්තා වෙනව නේද යම් පිරිසක් වෙනත් පක්ෂයක් ගොඩනගා ගනිමින් ඉදිරියේදී මහමැතිවරණයට ඉදිරිපත් වීමේ සූදානමක් තියෙනවා කියලා එක්සත් ජාතික පක්ෂය පැත්තේ.
ඔව්, දැන් ගිය බ්‍රහස්පතින්දා නායකත්වය ගැන තීරණයක් ගන්න නියමිත වෙලා තිබුණා. ඒ බ්‍රහස්පතින්දා උදේත් නායකත්වය පිළිබඳ අවසන් තීරණයක් ලැබුණොත් තමන් වෙනම සංධානයක් ගොඩනගා ගන්නවා කියලා අදහස් එක්සත් ජාතික පක්ෂයේ පසුබිම මන්ත්‍රීවරු හිටියා වගේම ඔවුන් මාධ්‍යට ඒ පිළිබඳව කරුණු කිව්වා. ඔවුන්ගේම සූදානමක් තිබෙනවා මේක ලබා දෙන්නේ නැත්නම්, නායකත්වය ලබා දෙන්නේ නැත්නම් වෙනම පක්ෂයක් හරි සම්බන්ධයක් හරි ගොඩනගලා ඒකෙන් ඡන්ද ඉල්ලන්න සූදානමක් තියෙනවා කියන්නේ. ඒස්පී ලියනගේ මහත්මයා සම්කරු පක්ෂයේ විදිහට සලහන් කරලා තියෙනවා. ඒක තැනක බන්ධක සටහන් කරලා තියෙනවා. මේ කැන්ගරුව ලකුණ ලබා දෙන්න සූදානම්, ඔහුගේ පක්ෂය ලබා දෙන්න සූදානම් ඉදිරි මැතිවරණයට යන්න අවශ්‍යතම සහිත ප්‍රේමදාස මැතිතුමාට කියලා. ඒ වෙන ඉදිරිපත් වීමුත් ඒ අතරේ තියෙනවා.
ඒ කියන්නේ පණිනවා කියන අදහසෙන්ද දන්නේ නැහැ නේද? කැංගරුවා කියන සලකුණ යොදාගත්තේ.
ඔස්ට්‍රේලියාව ජීවත් වෙන ඔබ ඒක හොඳටම දැක්කා.
මේ මේ ආකාරයෙන් මේ 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 පණින්න බලාගෙන පිටතට ගිහිල්ලා මේ වෙන පක්ෂයක් ගොඩනගා ගැනීමේ අපේක්ෂාවෙන් මේ මූලිකත්වයේ අරගත්ත අය පිළිබඳව යම් වාර්තාවීමක් මේ සිද්ධ වෙලා තියෙනවද මේ වෙනකොට?
ඔව්, දැන් මේ කණ්ඩායම ඍජු මතයක ඉන්නවා. රංජිත් මද්දව බණ්ඩාර, හරිින් ප්‍රනාන්දු බන්දුලාල් බණ්ඩාරිකොට, අශෝක් අබේසිංහ, මේ වගේ සෑහෙන කණ්ඩායමක් මේ පිළිබඳව ප්‍රසිද්ධිය අදහස් දක්වනවා වගේ මේ වෙනුවෙන් පෙනී ඉන්නවා. එතන සුජීව සේනසිංහ, අජිත් දී පෙරේර, තුෂාර ඉඳුනේ, පසුතල මන්ත්‍රීවරු කිහිප දෙනෙක් මේ අදහස ප්‍රසිද්ධියේ කියලා තියෙනවා, සඳහන් කරලා තියෙනවා දිලිප්චි.
හොඳයි, දැන් සජිත්, රනිල්, කරු කියන තිදෙනා මේ සම්බන්ධව අද හෝ හෙට හමු වෙලා සාකච්ඡා කරන්න නියමිතයි කියලා යම් ඉඟියකුත් පළ කළා පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක.
ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂකයක මතයකට එන්න අමාරුයි, මත ගොඩක් ප්‍රකාශ කරා. ඉතින් මේක කොහොමද කරන්න කියන එක තමයි දැන් තියෙන ගැටලුව. මොකද සියලුම දෙනාම පක්ෂයට අවශ්‍යයි, සියලුම නායකයන් අපිට අවශ්‍යයි. ඉතින් පක්ෂ එකමුතුව ඉදිරියට යන්න ඕනේ සියලු දෙනාත් එක්කම. උමත් සඳුදා නැත්තම් අගහරුවාදා නායකතුමයි, සජිත් මහත්තයයි, කරු ජයසූරිය මහත්තුමයි එකතු වෙලා සාකච්ඡා කළා තමයි යම්කිසි තීරණයකට එන්නේ.
ඔව්, දැන් ඔය කවුරු කවුරුත් මොන මොනවා කිව්වත් මේ පක්ෂය නම් කැඩෙන්නේ නැහැ කියලා තමයි සජිත් කියන්නේ.
අලුත් ගමනක් යන්නද බලාපොරොත්තු වෙන්නේ? උනුරු සන්ධානයකින් දක්ෂ හපංකම් තිබෙන සමාජිකින්, වෘත්තියේදී නිපුණත්වයේ කුසලතාවයේ තිබෙන හැකියාව තිබෙන කණ්ඩායම්, ඒ අයට ශක්තිය දීලා, ඒ අයට නාගරික ග්‍රාමීය බල ප්‍රදේශවල නායකත්වයේ දීලා, ආසනවල නායකත්වයේ දීලා අපි බලාපොරොත්තු වෙනවා අලුත් ප්‍රතිපත්තිමාලාවක් මතවාද හරහා පුනුල් දර්ශනයක්, පුනුල් සන්ධානයක් තුළින් අලුත් මුහුණුවරකින් අපේ දේශපාලන ගමන ඉදිරියට ක්‍රියාත්මක කරනවා. ඒ නිසා තමුන්නාන්සලාට කලබල වෙන්නට කිසිම හේතුවක් නැහැ. අපි හැඩෙන්නෙත් නැහැ, අපි වෙන් වෙන්නෙත් නැහැ. තනතුරු නිසා, බලලෝභීත්වය නිසා අපි ජනතා විශ්වාසය අලුදු කරන්නෙත් නැහැ.
අපි මීළඟට කතා බහ කරමු අර මේ සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන්. හිටපු අමාත්‍ය රාජිත් සේනාරත්න මහතා අත්අඩංගුවට අරගත්තනේ, ඊට පස්සේ අපමත නිදහස් කළානේ. නමුත් මේ අපමත නිදහස් කිරීම සාධාරණ නැහැයි කියලා නීතිපතිවරයා ප්‍රතිශෝධන ඇදුම්පතක් ගොනු කළා කියලා අපි පසුගිය සතියේදී විස්තර ඔබට ගෙනාවා. දැන් ඒක 17 වෙනිදා තමයි කැඳවන්නට නියමිත වෙලා තිබුණේ, මේක කැඳෙව්වා. ඊට පස්සේ මොකද වුණේ කියලත් අපි සවිස්තරාත්මකව තොරතුරු කතා බහ කරමු මීළඟට මනෝජ්.
දැන් අපලබරින අවස්ථාවේ රාජසේනරත්න හිටපු ඇමතිවරයා පපුවේ වේදනා තත්ත්වයක් නිසා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටී. පහුගිය 13 වෙනිදා රෑ තමයි ඔහු මේ පෞද්ගලික රෝහලෙන් පිට වෙලා ගියේ. ඊට පස්සේ 14 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීලා තිබුණා. ඒකට හේතුව තමයි අපලබරින අවස්ථාවේ ඔහුට නියෝග කරලා තිබුණා මේ අසනීප තත්ත්වයේ සුව වෙලා රෝහලෙන් යන වෙලාවේ මේ සිද්ධීන් සම්බන්ධයෙන් සුදුවෑන් මාධ්‍ය හමු ඇතුළු ඒ කාරණා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන්න කියලා. එතකොට ඒ ප්‍රකාශයේ සමයි 14 වෙනිදා ඔහු ලබා දුන්නේ. පැය 4කට ආසන්න කාලයක් මේ ප්‍රකාශය ලබා දෙන්න කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ තමයි අර ඔබ කියපු සිද්ධිය නඩුව කැඳෙව්වේ නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කළා. ඒකට හේතුව තමයි රාජසේනාරත්න හිටපු අමාත්‍යවරයාට ඇප ලබා දීමට නීතිපතිවරයා එකඟ නොවීම. මේ නියෝගය සම්බන්ධයෙන් අවසන් තීන්දුව, එහෙම නැත්නම් ප්‍රතිශෝධන ආයතන පත පිළිබඳ නියෝගය මේ මාසේ 21 වෙනිදා, කියන්නේ හෙට දවසේ අඟහරුවාද දවසේ ලබා දෙන්න නියමිත වෙලා තියෙනවා. මේ ප්‍රතිශෝධන පෙත්සම ගැඳෙව්වේ කොළඹ මහාධිකරණයේ මිසුරු බන්දිල තිලකරත්න ඉදිරියේ. අධිකරණයේ හමුවෙන්නේ හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩීටෝ පීරිස්. නීතිපතිවරයා මේ ප්‍රතිශෝධන පෙත්සම ගොනු කරන්න හේතුම කරුණු සඳහන් කළා. බහුඋත්තරකාර හිටපු අමාත්‍ය රාජසේනාරත්න මැතිතුමා සම්බන්ධයෙන් සාමාන්‍ය අධිකරණ ක්‍රියාදාමයට පරිබාහිරව වෛද්‍ය වාර්තා නොකැඳවා ඔහුට ඇත ලබා දීලා මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කටයුතු කරලා තියෙනවා. ඒ හින්දා සාමාන්‍ය පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයට පරිබාහිර ක්‍රියාවක් මේක. ඒ හින්දා මේ සම්බන්ධයෙන් ප්‍රතිශෝධනයක් නීතිපතිවරයා දිනාවක් කියන කාරණේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණයේදී කිව්වා. ඉතින් අපි බලමු ඊට අදාළ තීන්දුව එක දිනේ කොහොමද ලබා දෙන්නේ. ඒක රාජිත් සේනාරත්න ඇමතිතුමාට වාසිදායක තීන්දුවක් වේද, ඒක ආවාසියට හැරේවිද කියලා අපිට හෙට දැනගන්න පුළුවන්කම තියෙනවා.
අපි දන්නවා දැන් මේ වර්තමාන ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයට බලපාපු මූලික කාරණාවක් තමයි ජනතාව ඡන්දය ලබා දීමේදී රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව දරපු ආකල්ප. ඉතින් ඒ අනුව බලනකොට ලංකාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයා ඒ වගේම මේ පත් වෙලා තියෙන අන්තර්වාර ආණ්ඩුව කොයි ආකාරයෙන් ක්‍රියා කරනවාද කියන කාරණය සම්බන්ධව ජනතාව බොහොම අවදියෙන් සිටින්නේ. පසුගිය කැබිනට් සැසිවාරයේදී මේ සම්බන්ධව වැදගත් පීවරක් ගනු ලැබූ බවට තොරතුරු වාර්තා වෙනවා. ජාතික බුද්ධි පනත ඉදිරිපත් කිරීම සිදු වුණා. ඒ සම්බන්ධව වෙන තොරතුරුත් ඒ වගේම කැබිනට් එකේදී ගත්ත අනිකුත් තීරණ සම්බන්ධවත් මම ඊළඟට තොරතුරු දැනගන්න කැමතියි මනෝජ්. මොනවාද විශේෂතා විදිහට අපිට වාර්තා වන්නේ?
දැන් සාමාන්‍යයෙන් බදාදා දිනේ තමයි කැබිනට් රැස්වීම පැවැත් වෙන්නේ. නමුත් බදාදා නිවාඩු දිනයක් පිටින් ගිය අඟහරුවාදා කැබිනට් මණ්ඩලයේ රැස් වුණා. එහිදී ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ යෝජනාවක් ඉදිරිපත් කරලා තිබුණා. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ ඇමතුමා තමයි මේ යෝජනාව ඉදිරිපත් කරේ. එතකොට අපිට ප්‍රශ්නයක් තිබෙනවා, රාජ්‍ය අමාත්‍යවරු කැබිනට් රැස්වීමට යනවද කියලා. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය වුණාට චමල් රාජපක්ෂ ඇමතුතුමා මේ ආණ්ඩුවේ 16 දෙනෙකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලයේ ප්‍රබල ඇමතිවරේ කෘෂිකර්ම අමාත්‍යංශය ඇතුළුව ඔව් අමාත්‍යවරයෙක් විදිහට කටයුතු කරනවා. ඊට අමතරවයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විදිහට කටයුතු කරන්නේ. ඉතින් එහිදී චමල් රාජපක්ෂ ඇමතිවරයා යෝජනා කළේ අපේ රටේ බුද්ධි අංශ වඩාත් ශක්තිමත්ව කටයුතු කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ අදහසින් ජාතික බුද්ධි පනත කියලා නව පනතක් පාර්ලිමේන්තුවට ගෙනෙන්න නියෝජිත වෙලා තියෙනවා. කැබිනට් පාලිත ඉදිරිපත් කළා. දැන් පහුගිය කාලේ රටේ බුද්ධි අංශ දුර්වල කරා කියලා දිගින් දිගටම චෝදනා තිබුණානේ. තාස්ක් විරිදා ප්‍රහාරයක් එක්ක බුද්ධි අංශ වඩාත් ශක්තිමත් කරලා රටේ ආරක්ෂාව තහවුරු කිරීම ගැන ජාතිකරාජ අවධානයක් ලැබෙන තිබුණා. මේ සියල්ල එක්කස් කරලා තමයි මේ ජාතික බුද්ධි පනත අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒත් එක්කම වතුකම් කරුවන්ගේ දෛනික වටෝපියල් දහසක් බවට පත් කිරීම වසර ගාණක් තිස්සේ දේශපාලන පොරොන්දුවක් වෙලා තිබුණා. දැන් පහුගිය සයිතොංගල් දවසේ පිළිබඳ නිවේදනය දුන්නා මාර්තු මාසේ පළවෙනි ඉඳලා සීල වතුකම් කරුවන්ගේ වටෝපියල් දහසක් කරනවා කියලා. නමුත් වතු සමාගම් වතු හාම්පුතුන් මේක අපහසු කාරණයක් කියලා තිබුණා. කොහොම වුණත් මේ වැඩේ සිද්ධ වෙනවා කියලායි ආරංචි වෙන්නේ. අම්මා ආකාරයකින් වතු සමාගම් වලට වතු හාම්පුතුන්ට මේ අතිරේක මුදල ගෙවා ගන්න බැරි වුණොත් මේ මුදල වතු නියෝජිතයන්ට එහෙම නැත්නම් වතු හාම්පුතුන්ට රජයෙන් ලබා දීලා ඒක කම්කරුවන්ට යන විදියට හරි මේ වැඩේ ඉවරයක් කරනවා කියලා තමයි සඳහන් වුණේ. අපි දකිනවා විශේෂයෙන් මේ ප්‍රජාව නියෝජනය කරන දේශපාලන පක්ෂයේ හැම ඡන්දයකටම ප්‍රධාන මාතෘකාවක් ඇතිවරණ පොරොන්දුවක් බවට මේක පත් කර ගන්නවා. පෞගිය මහජන්දර කල්නොත් මේ පිළිබඳව ලොකු රාවයන් පැතිරලා ගියා. දැන් කොහොමුණත් අවසානයේ පිළිබඳව තීන්දුවක් අරගෙන තියෙනවා. ඒත් එක්කම තව විශේෂ කාරණා කීපයකින් ලොක්ෂ අපි මේ අතරේ මතක් කරලා යමු. දැන් ඇතැම් ආයතනවල දැන් සංස්ථා මණ්ඩලවල සභාපතිවරු විදිහට පත් වෙන්න බොහෝ දෙනෙක් බලාපොරොත්තු දල්වාගෙන ඉන්නවා. ඡන්ද පිළිබඳව කරපු අය, සුහදතාවයන් පියන අය, යම් දේශපාලනමය වශයෙන් යම් වාසියක් ලබා ගන්න උත්සාහ කරන අවස්ථා ආයතන සභාපතිවරු වෙලා එන නැත්නම් ක්‍රියාකාරී අධ්‍යක්ෂවරු වෙලා ඉඳලා වැටුප් ලබන පහසුකම් ලබන අය බවට පත් වෙනවා. දැන් මේ මොහොතේදී ජනාධිපතිවරයා ඒ කියන්නේ මේ රාජ්‍ය තීරණය කරලා තියෙනවා මේ සංස්ථා මණ්ඩල සභාපතිවරුන් සඳහා වන මූලික ගෙවීම රුපියල් ලක්ෂයක් දක්වා අඩු කරන්න, ලක්ෂයට වඩා ගෙවන්නේ නැහැ. ඊට කලින් අපි දැක්ක බොහෝ ආයතනවල ක්‍රියාකාරී අධ්‍යක්ෂවරු හිටියා. ඊට පස්සේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරු ආයතනවලට පත් කරන්නේ නැහැ. ඒ වගේම අධ්‍යක්ෂවරු ආයතනවල සංස්ථා මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩල පත් කරපුවා. ඒ අධ්‍යක්ෂ මණ්ඩල පත් කරාන් පස්සේ බොහෝලට අපි දකිනවා එක් රැස්වීම් භාරයකදී රුපියල් 25,000ක මුදලක් ගෙවනවා. නමුත් මේ මොහොතේ තීරණය කරලා තියෙනවා මෙවැනි රැස්වීම් කීයකට ගියත් මාසෙටම ගෙවන්නේ රුපියල් 25,000යි. ඊට වැඩිය ගෙවන්නේ නැහැ කියලා ඔවුන්ට දීර්ඝව ප්‍රවාහන පහසුකම් ලබා දෙන්නේ නැහැ කියලා. මේ රැස්වීම් වලට යන්න එන්න අවශ්‍ය නම් ඊට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් විතරක් ලබා දෙන්න තීරණය වෙලා තියෙනවා. ඒත් එක්කම අපි දැක්කා මේ ඊට කලින් දවසකුත් ගුවන් තොටුපළේ නිරීක්ෂණ චාරිකාවන් නිරතුරුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දැන් නැවතත් ඒ වැඩපිළිවෙල නිරීක්ෂණය කරන්න පහුගිය සතියේ ඔහු ගුවන් තොටුපළට ගියා. මේ කාරණෙත් ඉගෙන මේ පැමිණීමත් පදනම් කරගෙන රටින් පිට වෙද්දී හා රටට ඇතුල් වෙනකොට කිසිදු ගුවන් මගියෙක් අපහසුතාවයකට හරි ප්‍රමාදයකට හරි ලක් නොවන විදිහට ක්‍රියා කරන්න කියලා ගුවන් තොටුපළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්න පෞද්ගල 16 වෙනිදා ඒ ගුවන් තොටුපළේ මේ කරපු හදිසි නිරීක්ෂණ චාරිකාවේදී ගුවන් තොටුපළ ආශ්‍රිතව තියෙන ආරක්ෂක වැඩපිළිවෙල මාජනතාව අපහසුතාවයකට ලක් නොවන විදිහට සිද්ධ කරන්න කියලා ජනාධිපතිවරයා උපදෙස් දීලා තියෙනවා. ආගමන විද්‍යාවන පරීක්ෂණ කටයුතු වලට ප්‍රමාණවත් නිලධාරීන් යොදවලා මේ සිදුවන ප්‍රමාදය හැකි උපරිම නවම කරන්න පියවර ගන්න කියලා ආගමනිකයන් දහරින්ට ජනාධිපතිවරයා උපදෙස් ලබා දීලා තියෙනවා. මේ වෙලාවට දැක්කා ගුවන්තොටුපළට එන්න සහ ගුවන්තොටුපළෙන් පිටවෙල යන මගින් සමගත් ජනාධිපතිවරයා සුහදව හමු වෙලා මේ මොහොතේ කතාබහ සිද්ධ කරන ආකාරය. ඒත් එක්කම දැන් මේ අත්අඩංගුවට ගැනීම සහ පරීක්ෂා කරන අවස්ථාවලදී නීතියට අනුකූලව ක්‍රියා කරන්න කියලා ජනාධිපතිවරයා උපදෙස් දීලා තියෙනවා වැඩබල්ල පොලිස්පතිවරයාට. අත්අඩංගුවට ගැනීමම දඬුවමින් කොටසක් වෙන්නේ නැහැ කියලා ජනාධිපතිවරයා සඳහන් කරලා තියෙනවා. අත්අඩංගුවට පත්වීම පුද්ගලයෙකුගේ කීර්ති නාමයට සමාජ තත්ත්වයට යම් බලපෑමක් එල්ල කරනවා. ඒ හින්දා ඒ සම්බන්ධව කටයුතු කරද්දී සුපරීක්ෂාකාරීව සහ දැඩිව නීතියට අනුකූලව ක්‍රියා කරන්න කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. දේශපාලනඥයෙක් වෙන්න පුළුවන්, වෛද්‍යවරයෙක් වෙන්න, ගුප්තිකයෙක් වෙන්න පුළුවන්. ඒ අය සම්බන්ධයෙන් රාජකාරීට කරද්දී පොලිස් නිලධාරියා අත්අඩංගුවට පත්වන පුද්ගලයාට නිසි ගෞරව ලබා දීම අවශ්‍යයි කියලා ජනාධිපතිවරයා සඳහන් කරලා තියෙනවා. ජනාධිපතිවරයාගේ පැත්තෙන් මෙවැනි මැදිහත්වීම් කිහිපයක් ගියවන සතියේ වාර්තා වුණා.
අපි දකිනවා ජනාධිපතිවරයා බොහොම වෙනස් ආකාරයේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන්නට උත්සාහ දරමින් සිටින වගට විවිධ සංස්ථාවල ඒ වගේම විවිධ අධිකාරීන්වල ක්‍රියාකාරීත්ව වඩාත් ඵලදායීව සිදු කරලීමේ ක්‍රියාවලියකට අවශ්‍ය යාන්ත්‍රණය සකසමින් සිටින වගට ඒ අතරතුරේදී යම් චෝදනාවකුත් නැගෙනවා අනිත් පාර්ශවයෙන්. යම් ආයතපත් කිරීමුත් සිදු කරලා තියෙනවා කියලා. අපි දන්නවා දැන් මේ ජනාධිපතිවරයා බලයට පත් වුණු සැනින් යම් මණ්ඩලයක් පිටවන් ලැබුවා සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් පසුවයි යම් සංස්ථාවල සභාපතිවරුන් සහ යම් අධිකාරී වලට අවශ්‍ය ප්‍රධාන පෙළේ නිලධාරීන් පත් කිරීම සිද්ධ කරන්න කියලා. නමුත් මේ වෙනකොට පත්වීම් කිහිපයක් සම්බන්ධව තොරතුරු වාර්තා වෙනවා. මේවා මේ ඥාතිහිතවාදීන්ට එසේ නැත්නම් වංචා දූෂණ වලට සම්බන්ධ පුද්ගලයින්ට මේ තනතුරු ලබා දීම පිළිබඳව මේ සම්බන්ධව මම ටිකක් අවධානයට ලක් කරන්න කැමතියි මනෝජ්. මොන වගේ තොරතුරුද අපිට එහිදී ප්‍රමුඛයෙන් කැපී පෙනෙන විදිහට හමුවන්නේ?
ඔව්, දැන් දේශපාලන පක්ෂ වෙන්න පුළුවන්, සමාජය වෙන්න පුළුවන්, මාධ්‍ය වෙන්න පුළුවන්. මේ වැනි පක්කිරීම් කීපයක් ගැන තමන්ගේ ඇහැ යොමු කරලා තිබුණා. ඒ වගේම අර ඔබ කිව්වා වගේ කමිටුවක් පත් කරන්නේ මේ පත් වෙන අය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරන්න ඒ කමිටුවේ හිටපු ආචාර්ය නාලක ගොඩ හේවත් මේ පිළිබඳව හඳාවදි කරලා තිබුණා. මේ පුද්ගලයා පිළිබඳව අපි මුලින් කතා කරලා හිටියෝ. අපි දන්නවා දැන් ශශී වෙල්ගමගේ පත්කිරීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ සාකච්ඡා කරලා තිබුණා. ලංගම බස් රථවලට වාහන දුනුපටි ගෙනල්ලා රුපියල් කෝටි 12,000ක් රජයට පාඩු කරපු බවට චෝදනාවක් තියෙන ඒ නඩුවට අපපිට ඉන්න විදේශ ගමන් බලපත්‍රයක් අධිකරණයෙන් අරන් තියෙන මේ වගේ පාඩුවක් සිද්ධ කරා කියලා චෝදනා තියෙන ශශී වෙල්ගමව ජාතික ගමනාගමන කොමිෂනේ සභාපතිවරයා බවට පත් කරන්නේ කොහොමද? මේක මේ ජනතා විමුක්ති පෙරමුණ මත කරපු ප්‍රශ්නයක්. මේ ඒකට උදාහරණයක් දුන්නා තිබුණා. මේ හොරා කන බල්ලට උම්මල කඩ පොල්ලෙන් ගැහුවා වගේ මේනි තීන්දුව ගන්න එපා කියලා නලින්ද ජාතික මන්ත්‍රීවරයා මේ පිළිබඳව අදහස් දක්වමින් කියලා තිබුණා. ඒත් එක්කම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ මාමණ්ඩි තිලක් වීරසිංහ මහත්මයා බිරිඳගේ තාත්තා, ඒත් එක්කම රෝහිත රාජපක්ෂ මහත්මයාගේ නැන්දනිය උණු ඩීප්‍රෙදලිවේර මහත්මිය, මේ අයට ගුවන්තොටුපළ හා ගුවන් සේවා අධිකාරී අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරලා තියෙනවා. මේ පත්වීම් සිද්ධ කරේ කොහොමද කියලා සඳහන් වෙලා තියෙනවා. දැන් ඒ සමරසිංහ මහත්මයා මධ්‍යම පරිසර අධිකාරියේ ඉහළ තනතුරකට පත් කරලා තියෙනවා. ඔහු රාජ්‍ය දැව සංස්ථාවේ ඉන්නකොට දැව සම්බන්ධයෙන් චෝදනාවකට ලක් වෙලා හිටපු කෙනෙක්. එතකොට නිශාන්ත රණතුංග මහත්මයාගේ පත් කිරීම සම්බන්ධයෙන් මතභේදාත්මක කාරණාවක් එනියම් චෝදනා තිබුණා පහුගිය ආණ්ඩුව කාලේ. ඇයි මේ ආණ්ඩුව ආයේ තනතුරු දුන්නේ කියලා. එතකොට දැන් ඔබ කිව්වාගේ මේවා සිද්ධ වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නෙට නාලගොඩේ ආචාර්යතුමා උත්තර දීලා තිබුණා. ඔව් කියලා තිබුණා. ඔහුත් පිළිගන්න තිබුණා 100%ක් මේ නිර්දේශෙම ක්‍රියාත්මක වෙලා තිබුණේ නැහැ. මොවුන්ට තවරුණු කාර්යය, මේ කමිටුවට තවරුණු කාර්යය තමයි යම් කිසි කෙනෙක් මේ තනතුර සඳහා ඉල්ලීම් කරලා තියෙනවා නම්, ඉල්ලලා තියෙනවා නම් ඔවුන්ට අවශ්‍ය සුසුකම් තියෙනවද කියලා පරීක්ෂා කරලා ඔවුන්ට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම විතරයි කමිටුවෙන් කරන්නේ. පත්කිරීම් කරන්න කමිටුවට බලයක් නැහැ. ඒ හින්දා සමහර අවස්ථා පිළිබඳව ඔවුන්ටත් ඒ වගකීම බාර ගන්න බැරි හැඩක් එහෙම ස්වරූපයක් ඒ පළ කරපු අදහස් වල තිබුණා. කොහොමවත් පොදුවේ සිස්ටම් එකක් ක්‍රියාත්මක වීම පිළිබඳව සතුටක් තියෙනවා කියලා නාලගොඩ හේවා මහත්මයා සඳහන් කරලා තිබුණා. ඉතින් එහෙම බැලුවට පස්සේ 100%ක් මේක නිවැරදිව සිද්ධ වෙන්නේ නැහැ කියලා ඔවුන්ගේ පැත්තෙන් යම් පිළිගැනීමක් තියෙනවා.
මීළඟ අවධානය යොමුවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකලාපය පිළිබඳවයි. අපි පසුගිය සතියේදීත් යම් දළ තොරතුරු කිහිපයක් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළා. ඉදිරි මහමැතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගය ලබා දෙනට බලාපොරොත්තු වෙන සිටින වගට වෙන කරුණු. ඊට පස්සේ අපි එහෙලිදරව් කළ අර ආසන සංවිධායකවරුන් පත් කිරීමේ රැස්වීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පැමිණීමත් එක්ක සිදුණු අලකලංචිය. එතනදී මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ සභාපතිවරයා විදිහට එම අවස්ථාවට පැමිණින්නේ නැතුව නිවසේ සිට අදාළ නිලධාරීන් එම ස්ථානයට කැඳවලා ඒ පත්වීම් සිදු කරන්නට අවශ්‍ය සාකච්ඡා පැවැත්තුවා කියලා. දැන් මේ සතිය වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් යම් කාරණා කිහිපයක් එළියට ආවා. ඉදිරි මහමැතිවරණයට කාටද සහයෝගය ලබා දෙන්නේ? ඒ වගේම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ අත්තනගල්ල ආසන සංවිධායක දුරේ සම්බන්ධයෙනුත් යම් විශේෂිත තීරණයක් අරගෙන තියෙනවා. සමස්තයක් වශයෙන් ගත්තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ සතිය වෙනකොට තියෙන කතාව මොකක්ද?
දැන් පෞගිය 16 වෙනිදා රෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ දේශපාලන මණ්ඩල රැස්වීම පැවැත්වුණා. මෙහිදී ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ සෙසු පක්ෂත් එක්ක සංධානගතව තරග කරන්න තීරණය කරලා තියෙනවා. මේකේ ලකුණු සම්බන්ධයෙන් ප්‍රශ්නේ තමයි තියෙන්නේ. හැබැයි මුන් දැන් ගිවිසුම්ගත වෙලා තියෙනවා පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලකුණු පුටුව කියලා. නමුත් මේ ජනාධිපතිවරයා ජයග්‍රහණයත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ ඉල්ලීමට ලකුණු සම්බන්ධයෙන් වන කාර්යයට ප්‍රතිරෝධය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පැත්තෙන් දෙනවා. ඕන දේශපාලන පක්ෂයක් එක්ක සම්බන්ධයක් සමග එකතු වෙලා මෙතුවන් ඉදිරිපත් වෙන කැමති. නමුත් ලකුණු පොහොට්ටුව විය යුතුයි. මේ වෙලාවේ ජයග්‍රහණ ලකුණු පොහොට්ටුව කියන අදහස පොදු ජන පෙරමුණ පැත්තෙන් ඉදිරිපත් වෙනවා. ඉතින් ඒ අතරේ අපි දකිනවා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගුවතාබේ රාජපක්ෂ මහත්මයාගේ රාජ්‍යයට 3-2 බලයක් ලබා දීලා ඉදිරියට ආණ්ඩුව කරගෙන යන සහයෝගය ලබා දෙන්න පක්ෂයේ විදියට කැපවරනවා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන් අදහස් දක්වලා තිබුණා. දැන් මීට කලින් සඳහන් කළා ඊයේ දිනේ මේක මතු වුණා කාරණයක් විදියට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එළඹෙන මහමැතිවරණයට ඔළුන්නරුවෙන් ආයි ඡන්දෙ ඉල්ලන්න සූදානම්ක් තියෙනවා. එතුමා කිව්වා ක්‍රියාකාරී දේශපාලනේ ඇත් වෙන්නේ නැහැ කියලා. එමනම් දැන් ඔහුට ආයිමත් ජනාධිපතිවරයා වෙන්න අවකාශයක් මේ වෙලාවේ නැහැ. ඒ වුණා ඔහුට ලැබෙන ආසන්නතම මැතිවරණය මහමැතිවරණය එකෙන් පාර්ලිමේන්තුවට එන්න සූදානමක් තියෙනවා කියලා ඔහුගේ පැත්තෙන් වාර්තා වුණා. ඒත් එක්කම ඔබ කියපු කාරණය දැන් පසුගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සාතිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ රැස්වීමට චන්ද්‍රකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ආවේ පක්ෂයේ අනුශාසකවරියක් විදිහට සහ එතුමිය ඇවිල්ලා කිව්වා මටත් මේකට එන්න පුළුවන් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරයෙක් එතුමිය අතනගල් ආසනයේ සංවිධායකවරිය ඒ මත පදනම් තමයි අනාරාධිතව මේ රැස්වීමට ආවේ. දැන් මේ සතිය වෙන විට ඇගේ අතනගල් ආසන සංවිධායක දුරේ අහිමි කරලා තියෙනවා. මේ සංවිධායක දුරේ ඉවත් කරලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තමයි මේ පිටුවේ ආරම් තියෙන්නේ. ඒ අනුව අතනගල් වැඩ බලන්න මහර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක දුරේ කටයුතු කරන රාජ්‍ය මාත්‍ය ලසන්තල ගේවන්න රාජ්‍ය මැතිවරයා පත් කරලා තියෙනවා. ඒව තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන් වක් වෙලා තියෙන කාරණා ගැන සතිය.
ඔව්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන් අරගත් තීරණය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහයෝගය ලබා දීම සම්බන්ධව ගත් තීරණයත් මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කෙන් ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වීම හා සම්බන්ධව වන කාරණාවත් ඔහුගේ එක්තරා ප්‍රකාශයකින් එළියට ආවා මෙන්න මේ ආකාරයට.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සමගත් පොදු ජන පෙරමුණ සමග ගිවිසුම් අත්සන් කළා. එතුමාගේ ජයග්‍රහණයට අපි වැඩ කරනවායි කියලා. ඒ වගේම අපි වැඩ කළා. 2018 පළාත් පාලන මැතිවරණ ලංකාවේම ඡන්ද ගත්තේ අපි 110,000කට වැඩි ගානක්. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජයග්‍රහණය කරන්න අපේ 110,000 පැහැදිලිවම ශක්තියක් වුණා. මාර්තු මාසයේ 3 වෙනිදා ලබන පාර්ලිමේන්තුව විසිර වෙනවා. අප්‍රේල් මාසයේ අන්තිම පාර්ලිමේන්තු මැතිවරණය තිබෙනවා. අපි පක්ෂයකට එකතු වෙලා අත්සන් කළා තිබෙන ගිවිසුම් අනුව අපි සියලු දෙනා මේ මැතිවරණ ඒකට තරඟ කරනවා. අද ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට පාර්ලිමේන්තුවේ බලයක් නැහැ. මම ජනාධිපතිත්වයේ ජලාවේ මට විච්ච දීම තමයි අද එතුමාටත් වෙලා තියෙන්නේ. මොකද මම ජනාධිපතිත්වයේ වෙච්ච වෙලාවේ පාර්ලිමේන්තුවේ බලය මට නෙවෙයි තිබුණේ මහින්ද රාජපක්ෂ මහත්මයාට. මහින්ද රාජපක්ෂ මහත්මයාට 142ක් තුන පාර්ලිමේන්තුවේ මම රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති කෙරුවා. එයාට 47යි පාර්ලිමේන්තුවේ තිබුණේ. නමුත් ඒ පළවෙනි අවුරුද්දේදී මහින්ද රාජපක්ෂ මහත්මයා අගෝස්තු මාසේ 2015 ඡන්දේ මහමැතිවරණ එනකම් මට සම්පූර්ණ සහයෝගය දුන්නා. ඒ නිසා පාර්ලිමේන්තුවේ පුළුවන් වුණා තමුන්නාන්සලට ඉතා අවශ්‍යව තිබුණු අනපනත් රාශියක් පාර්ලිමේන්තුවේ 3-2 බලයෙන් සම්මත කළ යුතු සම්මත කරන්න. දැන් අද ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට වැඩ කරන්න අලුත් ආණ්ඩුවක් විදියට පාර්ලිමේන්තුවේ බලය දෙන්න ඕනේ. ඒකට තමයි අපි මේ එකතු වෙලා කටයුතු කරන්නේ. මම මට කරලා තිබෙන ඉල්ලීම අනුව මම මේ මැතිවරණයට ඉදිරිපත් වෙනවා.
ගෙවලගේ සතිය පිළිබඳව කතාබහ කරද්දී විදේශ නියෝජිතයින් කිහිප දෙනෙකුගේ පැමිණීමත් සිදුනා ශ්‍රී ලංකාවට. ඒ කවුද, මොනවද මේ පුද්ගලයන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරලා තිබුණ කියන කාරණාවත් අපි කෙටියෙන් සඳහන් කිරීමක් කරමු. මනෝජ්,
ඔව්, ඇමරිකාවේ සහකාර රාජලේකම් ඇලිස් වේල්ස් හම්බ වුණා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව. එහිදී ඔහු කියලා තිබුණා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ඩියුස්ම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිද්ධ කිරීමේදී ජනතා අදහස් සැලකිල්ලට ගන්න ඕන කියලා සඳහන් කරලා තිබුණා. ජනාධිපතිවරයා එහිදී කියලා තිබුණා මේ යෝජනාවලියේ විද්‍යාත් මණ්ඩලයක් විසින් අධ්‍යයනය කරමින් ඉන්නවා. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් MCC කිවිසුම අනෙක් රටවල ක්‍රියාත්මක කරපු ආකාරය සහ අධ්‍යක්ෂින් පිළිබඳ විද්‍යාත් මණ්ඩලයේ විශේෂ අවධානය යොමු කළ තියෙනවා කියලා ජනාධිපතිවරයා සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම චීන විදේශ ඇමති ජැන්ජී ලංකාවට ආවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික හවුල්කරුවා විදිහට චීනය අඛණ්ඩව ශ්‍රී ලංකාවේ අභිලාෂයන් වෙනුවෙන් පිළිඉන්නවා කියලා සඳහන් කරලා තිබුණා. චීනය ශ්‍රී ලංකාවේ නිරන්තර විශ්වාසදායක මිතුරා කියලා ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වෙන්න බාහිර බලවේගයන් ටික තියන්නේ නැහැ කියලා චීන විදේශ ඇමතිවරයා සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම රුසියානු විදේශ ඇමතිවරයාත් ලංකාවට ආවා. එහිදී ඔහුත් කියලා තියෙන්නේ ලංකාවේදී මේ ක්‍රියාත්මක වන සාධනීය පරිවර්තනය ඒ පිළිබඳව ඔවුන්ට ඇගය කිරීමක් තිබෙනවා. ආර්ථික සංවර්ධනය, මානව ආදී අභිලාෂ, හමුදා සහයෝගීතාව, අන්තර්ජාතික සම්බන්ධතා මේවැනි කාරණා පිළිබඳව දෙපාර්ශ්වය ආධානයට ලක් වෙලා තිබෙනවා. විදේශීය රාජතාන්ත්‍රිකයින් කිහිපයක් ලංකාවට පැමිණි සතියක් විදිහට තමයි ජූනි සතිය හඳුන්වන්න පුළුවන් වෙන්නේ.
අපි දැක්කම නෝජර පසුගිය කාලයේ වකවානුවේදී විශාල වශයෙන් කතාබහට ලක් වෙලා සිටි පුද්ගලයෙක් හිටියනි සාරුවා සුනිල්, අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා. දැන් ඔහු පිළිබඳව කතාබහට ලක්ුණේ ඔහු මේ කාන්තාවන් සිය දෙනෙක් දූෂණයට ලක් කරා කියලා ඒ සම්බන්ධව යම් උත්සවයක් පවත්වමින් සතුටටපත් වුණා කියලා තමන්ගේ යහළු මිත්‍රාදීන් සමග. දැන් මේකට නඩුවක් පවර්ලා තිබුණා. මේ නඩුවේ තීන්දුවත් අපි ඉතාමත්ම කෙටියෙන් කතාබහ කරගෙන යමු.
ඔව්, දැන් මේ සාරුවලේනගේ සුනිල් කියන අකුරැස්ස ප්‍රාදේශ සභාවේ හිටපු සභාපතිවරයාගේ මේ ක්‍රියාකලාපයත් එක්ක ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්ගේ නම් එකින් එක එළියෙන්න පටන් ගත්තා. ඊට පස්සේ යම් රැල්ලක් බවට ඒකපත් වුණා. මට ඉලක්කම හරියට මතක නැහැ, 80කට වැඩි ප්‍රමාණයක් මගේ මතකයේ වැඩිනම් මේ චෝදනාවට ලක් වුණා. නමුත් ඔවුන් මේ චෝදනාව ප්‍රතික්ෂේප කරා. සාරුවලේනගේ සුනිල් අකුරැස්ස ප්‍රාදේශ සභාවේ හිටපු සභාපතිවරයා තමන්ට එළියෙන චෝදනාව ප්‍රතික්ෂේප කරා. කොමුරක් දැන් අවසානයේ අධිකරණ තීන්දුවක් ඔහුට ලැබිලා තියෙනවා. වසර 15ක් බරපතල වැඩ ඇතුව ඔහුට පිටදඬුවම් නියම කරලා තියෙනවා. ඒ අනුව ඔහු ඉදිරිපත් කරපු නිදහසට කරුණු වලට වඩා ඔහුට එල්ලවන චෝදනා සාධාරණ සැකයකින් පොරව තනාත වෙනවා, ඔප්පු වෙනවා කියලා තමයි අධිකරණයේ අවුරුදු 15ක බරපතල වැඩ සහිත පිටදඬුවක් ඔහුට නියම කරලා තියෙන්නේ.
හොඳයි, එහෙමනම් බොහොම ස්තුතියි මනෝජ් මේ තොරතුරු මේ සතිය තුළදීත් සමීප කළාට. අපි එහෙමනම් ලබන සතියේ සඳුදා නැවතත් හමුවෙමු මේ ගෙවිලා යන සතියේ ශ්‍රී ලංකේය දේශපාලනයේ උණුසුම් තත්ත්වෙති කතා බහ කරන්න. බොහොම ස්තුතියි, ආයුබෝවන්.
ස්තුතියි දිලුක්ෂේ, ආයුබෝවන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.